මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ටම සීලය සමාදන් වෙන නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීව වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්මං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, ඒච රූපූපගා සත්තා ඒච අරූපණ්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්බවං, ඒච රූපේ පරිඤ්ඤාය අරූපේසු වසංඨිතා නිරෝධේයේ විමුච්ඡන්ති තේ ජනා මච්චුහායිනෝ, කායේන අමතං ධාතුං පුසයින්ත්වා නිරූපධින් උපධිපටිනිසංගං සච්චේකත්වා නාසවෝ, දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං ප්‍රියදං පදන්ති. සදහවත් පින්නතුනි, අසලපුර පසළොස්වක පෝය දවසක තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ චතුරාර්ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නොඇසූ විරු වන්දමේ ආශ්චර්යවත් ධර්මයක්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම නියාමතාව මතයි. ඒක නිසා අද මේ ඇසළ පෝය දවසේ අපි අපේ 11 වෙනි පටිච්ච සමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට නිරෝධ සත්‍ය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිරෝධ සත්‍ය ලෝකයා එතෙක් නොඇසූ විරු එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අපි ඉදිරියට ගත්තේ. ඉතිවුත්තක පාළියේ තික නිපාතයේ මේ ගාථා තුන හඳුන්වලා දෙන්නේ මෙන්න මෙහෙම පාඨයකින්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං. අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදැයි මම විසින් නැසෙන ලදී. වදාරපු කාරණේ කෙටියෙන් සඳහන් වෙන්නේ, රූපෙහි භික්කවේ අරූපා සන්තතරා අරූපෙහි නිරෝධෝ සන්තතරෝති. මහණෙනි, රූප තත්ත්වයන්ට වඩා රූප ධානවන්ට වඩා අරූප ධාන ශාන්තිය, අරූප ධාන වලට වඩා නිරෝධේ ශාන්තිය. ඊළඟට ප්‍රකාශ වෙනවා කෙටියෙන් මෙන්න මේ පමණක් කාරණයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. එහිලා මෙසේද කියනු ලැබේ කියලා ඔන්න ඊළඟටයි අර ගාථා තුන දක්වන්නේ. ඒ ගාථා වල අර්ථය අපි බලමු. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ. රූප ධානවලට එහෙම නැත්නම් රූප තත්ත්වවලට රූප භවවලට එළමෙන යම් සත්‍යෝ වෙද්ද, ඒ වගේම යේච අරූපට්ඨායිනෝ අරූප භවයන්හි සඳහා සිටින යම් සත්‍යෝ වෙද්ද, නිරෝධං අපජානන්තා නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භව නැවත නැවත භවයට පැමිණෙනවා. යේච රූපේ පරිඤ්ඤාය යම් කෙනෙක් රූපයේ තත්ත්වය පිළිසිඳ දැනගත්තනම්, ඒ වගේම අරූපේසු අසංඨිත අරූපයන් රඳන්නේ නැත්නම් නිරෝධේ තේ විමුච්ඡanti තේ ජනා මච්චුහායනෝ. ඒවයි නොරඳා යම් කෙනෙක් නිරෝධෙහි විමුක්ත වෙද්ද ඒ සත්වෙන් තමයි ඒ අය තමයි මාර්යා පළවහරින්නේ. ඊළඟට කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදීන් උපදීපටි නිස්සද්දං සච්චිකත්වා අනාසවෝ දේශේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පද. කයින් නිරුපදීනම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදීන් උපදීපටි නිස්සද්දං සච්චිකත්වා. උපදීපටි නිස්සද්ද කියලා කියන්නේ උපදීන අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශව වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං. නික්ෂෝකි වූ කෙලෙස් රජස් රහිත වූ ඒ නිර්වාණ තත්ත්වය ප්‍රකාශ කර දේශනා කර. ඕකයි ඒ ගාථාවල අදහස. එතකොට මේ ගාථා වලින් කියවෙන අදහස අපට ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය. මේ දීඝනිකායේ එන පොට්ටපාද සූත්‍රයේ දී ඒකේ නිදාන කතාව හැටියට දැක්වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලයක පොට්ටපාද කියන පරිබ්‍රාජකයා සිය ගණන් පරිබ්‍රාජක පිරිසක් එක්ක මල්ලිකා රාමය නමැති ඒ මල්ලිකා දේවිය ඒ අන්‍ය තීර්ථකයන් සදා තනු ශාලාවෙහි වාසය කළා. බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙලා කර්මනා කරනවා. සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙන්න දැන් කල් වැඩි, මම යන්න ඕන මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න මල්ලිකාරාමයට පොට්ටපාද පරිබ්‍රාජකයා හමු වෙන්න කියලා එම අදහස් කරලා බුදුරජාණන් වහන්සේ ඒ දිසාවට වඩිනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා ඒ වෙලාව වෙනකොට බොහෝ තැන්වල ඔහොම සඳහන් වෙනවා යන්නේ තීර්ථකින් පිළිබඳව. අර ඒ පරිබ්‍රාජක පිරිස එක්ක ධර්මානුකූල නොවන දෙතිස් කතාවෙන් යුක්තව උස් හඬින් හඬ නගමින් කතාමින් කරමින් හිටියා. පොට්ටපාද පරිබ්‍රාජක ඈතදීම දෙකල භාග්‍යතුන් වහන්සේ වඩිනවා. තමන්ගේ පිරිස නිහඬ කළා. භවත්නි, නිහඬ වෙන්න, නිහඬ වෙන්න. ඔන්න භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ නිහඬියාව ප්‍රිය කරන කෙනෙක්, නිහඬියාවට වර්ණනා කරන කෙනෙක් කියලා කිව්වහම ඔන්න පිරිසත් නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. එනකොටම පොට්ටපාද පරිබ්‍රාජකයා ස්වාගතං කියලා පිළිගත්තා. වඩින්න භාග්‍යතුන් වහන්සේ බොහොම කාලෙකින් මේ පැත්තේට ආවේ කියලා උස්සාසනයක් බුදුරජාණන්සේට පනවලා බුදුරජාණන්සේ වැඩගුණාට පස්සේ මිටි ආසනයක ඉඳගත්තා. ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ පොට්ටපාද පරිප්‍රාජකෙන් අහනවා, පොට්ටපාද මං එන වෙලාව වෙනකොට ඔබ හැම මොකද්ද කොයි විදිහ කතාවකද එදෙල හිටියේ? එතකොට පොට්ටපාද පරිප්‍රාජක කියනවා, භාමිනි භාග්‍යතුන් වහන්සේ, ඒ බඳු කතාවල් භාග්‍යතුන් වහන්සේට අහන්න දුර්ලභ නෑ. ඒ කතාව තිබේවා කියලා වෙන මාතෘකාවක් මතු කරනවා. මොකද්ද? ඊටම වැදගත් මාතෘකාවක්. ස්වාමීනි, මේ පහුගිය දවස්වල කුතුහල ශාලා නමිති ඒ කාලේ ඔය කාණ්ඩෙට නොයෙකුත් විවිධ සමන බ්‍රාහ්මණීන්ට එකතු වෙලා රැස්වීම පවත්වන්න ඉඩ තිබුණු කුතුහල ශාලාවේ රැස්වුණු ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස අතර මෙන්න බෙමඳු කතාවක් මතු වුණා. කෙසේද අභිසඤ්ඤා නිරෝධය වෙන්නේ? අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ පින්වතුනි, සංඥාවේ ඉහළ මට්ටම් නිරුද්ධ වීම කෙසේ වෙන එකක්ද කියලා. මේ මාතෘකාව මතු වුණාම, මේ පොට්ටපාදයි මේ කතා කරන්නේ, මේ මාතෘකාව මතු වුණාම ඇතම් කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා. අහේතු අපච්චය කියන්නේ හේතු ප්‍රත්‍ය කිසිවක් නැතිවයි සංඥාව පුරුෂයෙකු තුළට ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. සංඥාව ඇතුල් වුණාම මේ පුද්ගලයා සංඥී වෙනවා, පිට වුණාම අසංඥී වෙනවා. ඔන්න එක්කෙනෙක් එක කොල්ලක් කියාපු මතේ. එතකොට තව කොල්ලක් කියනෝ, නෑ නෑ ඒක එහෙම නෙවෙයි වෙන්නේ. සංඥා පුරුෂයා කියුගේ ආත්මය, ඒ ආත්මය ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙන අවස්ථාවේ ඒ පුද්ගලයා සංඥී වෙනවා, පිට වුණාම අසංඥී වෙනවා. ඔන්න ඒගොල්ලෝ කියන අභිසංඥා නිරෝධය. ඔන්න එනට තුන්වෙනි කොල්ලක් කියනවා, තුන්වෙනි කෙනෙක් කියනවා, නෑ නෑ එහෙම නෙවෙයි වෙන්නේ. ඉන්නවා බොහොම මේ ඔය ඉර්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණීන්, මහානුභාව සම්පන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අර පුද්ගලයා තුළට සංඥාව ඇතුල් කරනවා, පිට කරනවා. සංඥාව ඇතුල් කර හැටියේ ඒ පුද්ගලයා සංඥී, පිට කරනවාම අසංඥී. හතරවෙනි කොල්ලක් කියනවා, නෑ නෑ ඒකත් එහෙම නෙවෙයි. ඉර්ධිමත් මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න දේවතාවුන් ඉන්නවා. දේවතාවුන් අර පුද්ගලයාගේ හිත ඇතුළට සංඥාව ඇතුල් කරාම සංඥී වෙනවා, පිට කරාම. ඉතින් මෙන්න මේ කතාව අහන් හිටිය අවස්ථාවේ භාග්‍යතුනි මේ පිටපාද කියනවා, මට භාග්‍යතුන් සිහිපත් වුණා. භාග්‍යතුන් වහන්සේ සිහිපත් වුණා. මේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති භාග්‍යතුන් වහන්සේ මට සිහියට නැගුණා කියලා ඔන්න ඊළඟට කෙලින්ම ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. කෙසේද භාග්‍යතුන් වහන්සේ, කෙසේද ස්වාමීනි අභිසඤ්ඤා නිරෝධය වන්? දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පිළිබඳ කතාන්තරය ඉදිරිපත් කරන්න කලින් මේ පින්වතුන්ට අතුරු කාරණයක් මතු කරන්න, මේක මේ දේශේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අගෙයීමට උපකාර වෙන මේ යෝය කාලය වෙන විට භාරතීය යෝගී චින්තනය එක්තරා තීර්ණාත්මක තැනකට ඇවිල්ලා, ප්‍රශ්න කර තැනකට ඇවිල්ලා, උබතෝ කොටික තත්වයකටපත් වෙලා හිටියේ. ඒ අය සංඥාව ඉතාම ඉහළ මට්ටමට ගියා. දැන් මේ පින්වතුන් අහන්න තියෙනවා, මේ ඒ යුගයේ වෙනකොට භාරතයේ ඒ නේව සංඥා නා සංඥා කියන උතුම් තත්ත්වය, නේව සංඥා කියන තත්ත්වයට ගිහිත් අයත් හිටියා. අහලා තියෙනවා මේ අපේ බෝධිසත්ව ඒ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා. සොයාගෙන ගිය ආචාර්යවරු දෙන්න ආලාර කාලාම උද්දකරාම පුත්ත. එයින් ආලාර කාලාම කියන ආචාර්යවරයා ආකින්චඤ්ඤායතන කියන අරූප ධ්‍යාන තත්ත්වය ලබාගෙන හිටියා. ඊළඟට උද්දකරාම පුත්ත ආචාර්යවරයා නීව සංඥා නා සංඥායතන කියන ඉහළම අරූප ධ්‍යාන තත්ත්වය ලබාගෙන හිටියා. නමුත් මේ පින්න තුන අහලා තියෙනවා, ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ ආචාර්යවරුන් දෙන්න තොල් හොලවනකොට, වචන කීපයක් කතා කරනකොට ඒ ඔක්කොම තත්ත්ව ලබාගෙන ඒ අය ආචාර්යත්වයෙන් පුදද්දිම මෙතන නිවන නැහැ කියලා නික්ම ගියා. අන්න එතනදී අපිට යමක් හිතන්න තියෙනවා. ඒ අය හිටියේ එක්තරා තීර්ණාත්මක තැනක, උත්තරයක් නැති ප්‍රශ්නයක. ඒ උත්තරයක් නැති ප්‍රශ්නය මැදුම් සංගියේ එන පංචත්තේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම, සංඥා රෝගෝ, සංඥා ගණ්ඩෝ, සංඥා සල්ලං, අසංඥා සම්මෝහෝ, ඒතං සන්තං ඒතං පණීතං යදිදං නේව සංඥා නා සංඥා. ඒකේ තේරුම, ඒ අයට තේරුණා මේ සංඥාම කරදරයක්, සංඥාව රෝගයක්, සංඥාව ගඩක්, සංඥාව උලක්. නමුත් අනිත් පැත්ත බලනකොට අසංඥා සම්මෝහ, සංඥාව නැතිවීම තුළින් මෝහයට වැටෙනවා. ඒක නිසා ඒකට අතරමැදි තත්ත්වයක් හැටියට විසඳුම මොකද්ද? නීව සංඥානා සංඥා සංඥාව ඇත්තෙත් නැ නැත්තෙත් නැ. අපි පහුගිය දේශනාවල මේ පින්නතුන්ට ඒක උපමාව කළේ සීසෝ පැදිල්ලක්. ඕනකොටින්ම කියවතත් ඒ යෝගීන් සීසෝ පදිමින් හිටියේ. සංඥාවද අසංඥාවද කියලා. ඔන්න ඔහොම තත්ත්වයක් තීරණ තත්ත්වයකදී බුදුරජාණන් වහන්සේ මේ ඉදිරියේ මේ ප්‍රශ්නේ තිබුණේ. ඔන්න එතන ඉඳලා ඉන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය බලමු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පළමුවෙන්ම පොට්ටපාදු. ඒ යම් ශ්‍රමණ බ්‍රාහ්මණින් කිව්වනම් හේතු අප්‍රත්‍යව හේතු ප්‍රති කිසිවක් නැතිව සංඥාව ඇති වෙනවා පුරුෂයෙකුට කියලා. එයා මුලම වරද්ද ගත්තා. මොකද හේතුව? ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරන ධර්මානුකූල නිගමනය. සහේතු හි පොට්ටපාද සප්පච්චය පුරුෂස්ස සංඥා උප්පජ්ජන්ති නිරුද්ධන්ති පි නිරුද්ධන්ති. හේතු ප්‍රත්‍ය සහිතවයි පුරුෂයෙකුට සංඥාව ඇති වෙන්නෙත් නිරුද්ධ වෙන්නෙත්. ඔන්න ඊළඟට වටිනා සිද්ධාන්ත මේ පාඩියක් සඳහන් වෙනවා. මේ පින්නතුන් එක හොඳට හිතේ දරා ගන්න. නැවත නැවත අර සින්දුවක ධ්‍රුවපදිය වගේ නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ විවරණේ ඒ සිද්ධාන්ත මේ පාඩිය මතුවෙනවා. මොකද්ද? සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ. සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ කියන්නේ ශික්ෂාව තුලින් ශික්ෂණය තුලින් සංඥාව උපදිත්. ඇතැම් සංඥාව උපදිත්. ඊළඟට සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂාව තුලින් මතම් සංඥාව නිරුද්ධ වෙයි. ඔන්න ඒ සිද්ධාන්තය මතු කරලා ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ඒක ස්පුට කිරීමට ඒක ඔප්පු කිරීමට ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. කුමක්ද ඒ ශික්ෂාව කියනකොට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි කෙටියෙන් දක්වමු මේ අවශ්‍ය ටික මේ බොහෝ තැන්වල සඳහන් වෙන නිසා. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ උපදිනවා. භාග්‍යවත් සම්මා සම්බුදු කෙනෙක් උන්වහන්සේ ඉපදිලා දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝකේ යථා ස්වභාවය අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර දැන වදාරලා මුලමැද ආගේ යහපත් වූ ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනාව අහනවා යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අහල ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන සාසනේ පැවිදි වෙනවා. සාසනේ පැවිදි වෙලා සීල සම්පන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. සන්තුට්ටි කියලා කියන ඒ ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම යුක්ත වෙලා විවේකයට ගිහිල්ලා තමන්ගේ හිත අභිජ්ජා ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච පීචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් සිත මුදා ගන්න. අභිජ්ජා කියලා කියන්නේ කාමච්ඡන්දයේ හැටියට සමහර තැන්වල දැක්වෙනවා. ඉතින් මෙන්න මේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගන්නවා. පිරිසුදු කරගෙන ඊළඟට අන්නර ඒ තන්පත්ව ඊළඟට සඳහන් වෙන්නේ ඒ නීවරණයන්. ඔන්න එතන ඉඳලම තියෙන පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන හැටි මේ පින්නතුන්ට බලා ගන්න පුළුවන්. ඒ ධානයට ලං වෙන ආකාරය මේ විදිහටයි සඳහන් වෙන්නේ ධර්මයේ. ඒ භික්ෂුව තමා තුළ නීවරණයන් ප්‍රහීන වූ බව ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට හිතලා බලනකොට ප්‍රමෝදයක් ඇති වෙනවා. දැඩි සතුටක් ඇති වෙනවා. ඒ දැඩි සතුට සංසුන් කරගෙන ප්‍රීතියකට හරව ගන්නවා. ප්‍රීතිය ඇති සිතෙහි කය සංසුන් වෙනවා. ප්‍රීතිමත් සිත ඇති නිසා සංසුන් වුණු කය තුලින් සියුම් සුවයක් විඳිනවා. ඒ සුවය තුළ සිත සමාධිමත් වෙනවා. එතකොට ඊළඟට ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙම. ඒ භික්ෂුව කාමයන් ගිනුත් අකුසල ධර්මයන් ගිනුත් සිත මුදාගෙන විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා. ඔන්න එතෙන්දී අර ආයත්තන සිද්ධාන්තය මතු කරන බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ කලින් යම් කාම සංඥාවක් තිබුණා නම් ඒ නිරුද්ධ වුණා අර ශික්ෂණය තුලින්. ඒ වෙනුවට විවේකජ ප්‍රීතිසුඛ සුඛම සත්‍ය සංඥා කියලා කියන ප්‍රථම ධානයට අයිති ඒ කාමයන්ගේ නිවත් වීම කියලා කියන විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය ඇති සියුම් සත්‍ය සංඥාව ඇති කියලා කියන සංඥාව ඒ භික්ෂුව තුල ඇති වෙනවා. ඔන්න ආයිත හවුරු කරන බුදුරජාණන් වහන්සේ අර පාඩේන් ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥානෙක මෙසේම මෙන්න මේ පොට්ටපාද මේ විදිහට තමයි ශික්ෂාවෙන් ඇතම් සංඥාවන් උපදින්නෙත් ඇතම් සංඥාවන් නිරුද්ධ වෙන්නේ. ඔන්න ඊළඟට දෙවෙනි ධානයට යන හැටි කෙටියෙන් සලකා ගන්න මේ පින්නතුන්. එතකොට ඊළඟට කියන්නේ කොතිකුත් සඳම්මා කියලාවත් ඇති ඊළඟ ඒක ගොරෝසු තත් ඒ ප්‍රථම ධානය නැවත නැවත පුරුදු කරනකොට ඒ යෝගියාට තේරෙනවා ඇතැම් අංග ගොරෝසු රළු හැටියට ඒව තමයි ඔන්න පළමුවෙම විතක්ක විචාර. ඒක නිසා දෙවෙනි ධානයේදී කරන්නේ විතක්ක විචාර සංසිඳීමෙන් ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයක් මතු කරගන්නවා. එතකොට ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ භික්ෂුවට කලින් තිබුණු විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥා කියන එක විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානය පිළිබඳ සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට සමාධියෙන් හටගත් සමාධිච පීත සුඛං සුගම සත්‍ය සංඥා, සමාධියෙන් හටගත් පීත සුඛේ පිළිබඳ සියුම් සංඥාව ඇති වෙනවා. ඒවම්පි සික්ඛා උප්පඤ්ඤන්ති, ඒවම්පි සික්ඛා නියොන්න. ඒ සික් මේ විදිහටයි එක ශික්ෂාවක ශික්ෂාවකින් එක තත්වයක් එක සංඥා මට්ටමක් ඇතහැරෙන්නේ, එක සංඥා මට්ටමකටපත් වෙන්නේ. ඔන්නෝම කියලා ඔන්න ඊළඟට තුන්වෙනි ධානය. ඒකෙදිත් කෙටියෙන් සලක ගන්න. එතෙන්දි තියෙන්නේ ඒ භික්ෂුවට තේරෙනවා ප්‍රීතිය කියන එකත් ඒකත් ගොරෝසු වැඩි. එතකොට ඊළඟට ඒ ප්‍රීතිය ඉවත් කිරීමෙන් ඊළඟට එතන කියන්නේ උපේක්ඛාසුක. අමුතු විදිහේ උපේක්ෂාසුකයක් නිදිනවා තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේ. එතකොට ඒ භික්ෂුව පිළිබඳව කියනවා ඒ උපේක්ඛාසුක උපේක්ඛාසුක සුකුම සත්‍ය සංඥා. අර කලින් තිබුණ සමාධිච පීතිසුක සුකුම සත්‍ය සංඥාව නැති වෙනවා. ඒ වෙනුවට ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපේක්ඛාසුක සුකුම සත්‍ය සංඥා කියන ත්‍ෘතිය ධ්‍යානෙට අයිති ඒ සංඥාව ඒ භික්ෂුවට ඇති වෙනවා. ඒ සංඥාව ඇති වෙනවාම ඒ පිළිබඳව සංඤී වෙනවා. ඒක දැනගන්න. ඔන්න ඊළඟට කියනවා ඒ ත්‍ෘතිය ධ්‍යානයේ තියෙන ඒ සැප දුක දුක් දොම්නස් ඔක්කොම ඉවත් කරලා ඊතානත්න ඊටත් වඩා සියුම් වූ අදුක්ඛමසුක අදුක්ඛමසුක සත්‍ය සංඥා ඒක මතු කරගන්න චතුර්ථ ධ්‍යාන අවස්ථාව. ඒ භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර කලින් තිබුණ උපේක්ඛාසුක සුගම සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අදුක්ඛමසුක නොදුක් නොසුව සියුම් සත්‍ය සංඥාව ඇති වෙනවා. ඔන්න එතකොට ඒ වෙනකොට හතරවෙනි ධ්‍යානෙට ඇවිල්ලා. ඔන්න ඊළඟට ඒ රූප ධ්‍යාන ඔන්න රූප ධ්‍යාන සමතික්‍රමණය කරන හැටි ඊළඟට දැක්වෙනවා. ඒ භික්ෂුව රූප සංඥාවන් ඉක්ම වීමෙන් රූප සංඥාවත් එක්ක යන පටිඝ සංඥාව කෙලවර කිරීමෙන් ඒ එක්කම යන නානත්ත්ව සංඥාව විවිධත්වය පිළිබඳ සංඥාව මෙනෙහි නොකිරීමෙන් අනන්ත ආකාශය ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන ඒ නිමිත්ත අරගත්තු ආකාශ අනන්ත ඡායතන සමාපත්තියට සමවැදෙන. එතකොට ඒ භික්ෂුව පිළිබඳව තියෙන ධර්මතාව පටිච්චසමුප්පාද ධර්මයන් දක්වන ඒ භික්ෂුවට කලින් තිබුණු රූප සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥා ආකාසානංචායතන පිළිබඳ සියුම් සත්‍ය සංඥාවක් ඒ භික්ෂුවට ඒ වෙනුවට ඇති වෙනවා. ඊළඟට එතන ඉඳලා ඔන්න ඊළඟට ඒ අරූප ධ්‍යාන වශයෙන් තියෙන පළවෙනි එක ඊළඟට කියවෙනවා. ඒ භික්ෂුව ඒ ආකාසානංචායතන ඒකත් ඉක්මවලා ඒ ආකාශයට යොමුණු විඥාණ අනන්තයි කියලා විඥාණං ඡායතනයට පත් වෙනවා. පත් වුණාම ඒ භික්ෂුව පිළිබඳව වෙනස දක්වන්නේ කලින් තිබුණ ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥාව සියුම් සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අන්න අර විඥාණං ඡායතන සුකුම සත්‍ය සංඥාව මතු වෙනවා. ඒවම්පි එතනත් බුදුහාමුදුරු පෙන්වනවා නැවතත් ඒවම්පි සික්ඛායක උප්පජ්ජන්ති ඒවම්පි සික්ඛා නිරුද්ධං. එසේ මෙන්න මේ විදිහට පොද්දපාද ශික්ෂාවෙන් එක් සංඥා මට්ටමක් නිරුද්ධ වෙන්නේ තුපදීන කියලා ඒ විදිහට ඊළඟට ඔන්න ඊළඟට එන අමුතු අවස්ථාවක්. ඊළඟට ඒ භික්ෂුව විඥානං ඡායතනත් ඉක්මවලා කිසිවක් නැත කියලා කියන නත්තිකින්ති කියන ඒක නිමිත්ත කරගෙන සිතාමත්ම සියුම් වූ ආකින්චඤ්ඤායතනට පත් වෙන සමාපත්තියට පත් වෙන. ඒ භික්ෂුව පිළිබඳව මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. කලින් තිබුණ විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකින්චඤ්ඤායතන පිළිබඳ සුකුම සත්‍ය සංඥාව භික්ෂුවට ඇති වෙනවා අර ශික්ෂාව තුලින්. ඔන්න එතන ඉඳලා තියෙන අමුතුම සම්දිස්ථානයක් එතන. කෙටියෙන් සඳහන් කරොත් දැන් පින්නතුන් අහලත් ඇති. අන්න දැන් ඔය අරූප ධාන නේම සංඥානා සංඥායතන තිබුණට මොකද? ඒක සියුම් වැඩි විදර්ශනාවට පාදක කරගන්න. ඒක නිසා නමුත් ආකින්චඤ්ඤායතන තමයි මධ්‍යස්ථාන. එතන ඉඳලයි නේම සංඥානා සංඥායතන අදිෂ්ඨාන කරන්නේත් කරනවනම් එහෙම නැත්නම් නිරෝධයටපත් වෙන්නේ. ඔන්න එතකොට නේව සංඥානා සංඥායතනේ ඒ සීසෝ පැදිල්ල වෙනුවට මේ භික්ෂුව කරන ඒ චින්තනයේ තාමත්ම වටිනවා. හොඳට මතක තියාගන්න. මේ භික්ෂුව එතකොට මේ අපි මේ ශාසනය යන භික්ෂුව ආරියෝගීන් වගේ මේ භික්ෂුව ඔන්නයන්ට කල්පනා කරනවා. මෙහෙම. යාකින් සංඥායතන සංය දක්වලා තියෙන ශාසනයේ සංඥග්ග කියලා. මොකද ලෞකික සංඥාවල කෙරවලයි. නත්තිකින්චි ඒක තමයි ලෞකික සංඥාවල කෙරව. එතකොට ඒකට ඒ සංඥග්ග නාමය ලැබෙනවා. ඔන්න සංඥග්ගේ සිටියා වූ ඒ භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. හිතවිල්ලක් ඇති වෙනවා. චේතේ මානස මේ පාපියෝ අචේතේන මානස මේ සෙයියෝ. මේ චේතනා ඇතිවීම මහ කරදරයක්. චේතනාව නැති තරම හොඳයි කියලා යංචේ මම ඉදින් චේතනා අபிසංස්කාර ඇති කරනවා. චේතනාවත් සංස්කාරයක්නේ. චේතනා සංස්කාර ඇති කර ගන්නවා නම් මේ ඇති වුණු සියුම් සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංඥා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න කල්පනා කරන තීරණයක් ගන්නවා, අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. යන්න උනාහං නැචේ චේතේ යං නාபிසංකරින් යං. මම චේතනා අபிසංස්කාර නූපතිව ගන්නෙම් නම් යෙහි කියලා හිතලා සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ කරනවා. ඒ ඊටාම සියුම් සංඥා தත්ත්වේ නිසා. සෝ නචේව චේතේති නාභි සංස්කරෝති. ඒම භික්ෂුව චේතනා කර ඇති කරන්න ගත්තෙත් නෑ, අභිසංස්කරණය කරන්නෙත් නෑ. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න බුදුරජාණන් සිපින්න කරනවා. ඒ භික්ෂුවට අර කලින් තිබුණ ආකින්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වුණා. ඒ වෙනුවට වෙන සංඥාවක් මතුවුනේ නෑ. ඒ වෙනුවට මොකද්ද වුනේ? සෝ නිරෝධං පුසති. ඒ භික්ෂුව නිරෝධය ස්පර්ශ කළා. අන්න එතකොට ඔන්න ඒ විස්තරය ඉවර කළ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යයෙන්. ඒවම්පි පොට්ටපාද අනුපුබ්බාභි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මහදිග වාක්‍යයක්. ඒක විග්‍රහ කරලා තේරුම් කරන්න වෙනවා. මෙසේය පොට්ටපාද අනුපුබ්බාභි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය වෙන්නේ. අනුපුබ්බ කියන්නේ අනුපිළිවෙලින්. අභි සංඥා කියන එක අපි කිව්වා ඒ සංඥාවේ උසස් මට්ටම්. අනුපුබ්බාභි සංඥා නිරෝධ, ඒක නිරෝධය කිරීම පිළිබඳ සම්පජාන සමාපatti. සම්පජඤ්ඤයෙන් යුක්තව කරන සංවැදීම සිදුවන්නේ මේ ආකාරයට. මේ අනුපුබ්බ කියන වචනය ගැන පොඩි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේ දැන් මේ ශාසනයේ තාම වටිනා වචනයක් ප්‍රතිපදා පිළිබඳව අනුපුබ්බ කියන එක ඇතැම් තැන්වල දක්වලා තියෙන මේ පිනුතුන් අහලා ඇති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ ශාසනය තුල තියෙන්නේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. ඒකට අනුපුබ්බ කියන වචනය තුල තියෙන පටිච්චසමුප්පාද. හිතලා බලන්න පඩිපෙළක් ගැන එකින් එකකට ඒක නෙවෙයි අනුපුබ්බ. ඉතින් ඔන්න ඔන අනුපුබ්බාදි සංඥා. ඒකෙන් නිරෝධ, ඒ නිරෝධය ඒ විදිහට අනුපිළිවෙලෙන් ගිහිල්ලා අන්න අර මහා පුදුම විදියේ දැන් මේ පින්වතුන්ට අපි කියාපු ඩිංගකුත් මතක් කළොත් ඒක මේ සූත්‍රයේ නැතත් මේ ඇතැම් පින්වතුන් දන්නවා අපි අර නාම ධර්ම ගැන කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගැන කිව්වයි කියලා. දැන් මේ සංඥාවේ වේදනා සංඥා වේදේත නිරෝධයනේ. ඒකෝට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන්ට ප්‍රශ්නයක් උනේ අන්න සංඥාව අතාරින්න බය මුලාවලට ඇටි කියලා. හේතුව මොකද? සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකෝට අර භික්ෂුව ගත්ත ඒ තීරණය තුල මට චේතනා වුණේ නැහැ, සංස්කාර වුණේ නැහැ කියලා හිතුව තුල ඊළඟට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරන රූපය ඔක්කොම ගිහිල්ලා ඉවරයිනේ. ඔන්න එතකොට හිතාගන්න නාම ධර්ම අනු ඒඩිංග හිතාගන්න. ඔක දිගට දිගට කියන්න බෑ විවරණ. ඒ ටික තව හුඟක් සූත්‍රයේ තියෙන නිසා අන්න ඒඩිංග හිතාගන්න. එතකොට මේක මහා පුදුම විදිහේ ශාසනයේ දැන් අනික එතෙක් තිබුණු ඒ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක පටිච්චසමුප්පාදයේ උඩ යන දර්ශනයත් අතර වෙනස ওই ඩිංගෙන් වටහා ගන්න. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරහම අහනවා ඒක ප්‍රකාශ කළේ බුදුරජාන් වහන්සේ පොට්ටපාද මේ වගේ අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය කලින් අහලා තියෙනවද? නැත්නම් ස්වාමී. උන් මේක කිව්වට පස්සේ ඊළඟ පොට්ටපාද තව ප්‍රශ්න කීපයක් මතු කරනවා. එකින් එක අපි මතු කරන්න ඉදිරිපත් කරන්න බලමු. පළවෙනිම අහන ප්‍රශ්නය ස්වාමීනි, එක සංඥාග්ගියක්ද තියෙන්නේ සංඥාග්ග කීපයක්ද? දැන් සංඥාග්ගියක් ගැන කිව්වනේ සංඥාවන්ගේ කෙලවරක් ගැන. බුදුරජාණන් වහන්සේ කියනවා එක සංඥාග්ගියක්ද තියෙන්නේ, සංඥා කෙලවරක්ද තියෙන්නේ. එහෙම නැත්නම් සංඥා කෙලවර කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 아무ත පිළිතුරක් දෙන්නේ. එක සංඥාග්ගියකුත් තියෙනවා, සංඥාග්ග කීපයකුත් තියෙනවා. ඔන්න එතකොට පොට්ටපාදහන කිසේද භාග්‍යතුන් වහන්සේ මේ ඒ එක සංඥාග්ගියකුත් සංඥාග්ග කීපයකුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා කෙටි පාඩියක් සඳහන් කරනවා. ඒක ඇත්ත වශයෙන් අටුවාවටත් ගැටලුවක්. පොට්ටපාදී යම් යම් ආකාරයක නිරෝධිය ස්පර්ශ කරයි අන්නේ ඒ ආකාරයෙන් සංඥාග්ගක් තියෙනවා. ඔක තේරුම් ගන්න වෙන්නේ මෙහිමයි අපිට වැටෙන හැටියට. දැන් ධර්මයේ දක්වනවා යාවත සංඥා සමාපatti තාවත අඤ්ඤා පටිවිදෝ. ඒ කියන්නේ යම් තාක් සංඥා සමාපatti තිබෙනවනම් ඒ තුලින් පුළුවන් අඤ්ඤා කියලා කියන්නේ අරහත්ත්වයට ඒ විනිවිද විදර්ශනාව යොදලා නිරෝධයට යන්න, නිවන් ලබන්න. ඒක නිසයි මේ කිව්වේ. එතකොට මේ කියආපු අනුපිළිවෙලින් යන නිරෝධිය පමණක් සංඥාග්ගේ පමණක් නෙවෙයි. එක් එක් ධානයේ තුලින් උනත් පුළුවන් අර කියආපු ඒ සංඥා කෙලවර කරන්න අර චේතනා අභිසංස්කාර නැතිගල. ඒකයි වෙන අදහස් ගන්න තියෙන්නේ. ඉතින් ඔය ඊළඟට තව දෙවෙනි ප්‍රශ්නයක් අහනවා පොට්ටපාද. ඒක කිව්වට පස්සේ ස්වාමීනි, මේ සංඥාව පළමුවෙන් ඇති වෙනවද, ඥානිය පසු ඇති වෙනවද, එහෙම නැත්නම් ඥානිය මුලදී ඇති වෙලා සංඥාව පසු වෙනවද, එහෙම නැත්නම් මේ දෙක එකට ඇති වෙනවද, මේ එක දෙකට හට ගන්නවද? ඒ කියන්නේ සංඥාවද පළමුවෙන් ඇති වෙන්නේ ඥානිය පසුවද, එහෙම නැත්නම් ඥානිය පසු පළමුවෙන්ද සංඥාව පසුවද, නැත්නම් දෙකම එක විටද? එතකොට බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා, කෙලිම ප්‍රකාශ කරනවා පොට්ටපාද, සංඥාව පළමුවෙන් ඇති වෙන්නේ ඥානිය පසුවයි ඇති වෙන්නේ. සංඥාව හට ගැනීම තුලිනුයි ඥානයක් ඇති වෙන්නේ. ඒ භික්ෂුව තේරුම් ගන්නෝ එතනත් පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙන බව. සංයුප්පාදා කෝපන ඥානුප්පා. සංඥාව හට ගැනීමෙනුයි මට ඒ පිළිබඳ ඥානයක් ආවේ. මෙතනත් අටුවාවේ ආදි කොටිම කියදොත් ආචාර්ය මත කීපයක් දක්වන මේ සියුම් පාඨය. එතන අපනම් තේරෙන හැටියට කියන්න තියෙන්නේ මෙහෙමයි. අතීතයේ ඒ තිබුණ බ්‍රාහ්මණන් යෝගීන්ගේ තිබුණ ප්‍රශ්නේ මොකද්ද? සංඥාව গুপ্ত දෙයක් හැටියට හිතාගත්ත. එක්ක ආත්මය කිව්වා, එක්ක නැත්නම් කවුරුවත් ඇතුල් කෙනෙක් දෙයක් කියලා හිතුවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ සූත්‍රයේ තවත් වටිනා වචනයක් සඳහන් වෙනවා. යම් අවස්ථාවක භික්ෂුවක් සකසන්නේ කියලා කියන්නේ. තමන්ගේ සංඥාව ඒකේ වෙන්නේ සති සම්පද. දැන් මෙතන කියන්නේ සම්පජාන කියලා. ඒකට මුල ඉඳලා මේ යන්නේ සති සම්පජාන්‍ය තුල. ඒ නිසා අර ගුඪ සංකල්ප වලට ආත්ම වලට තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහත අර පටිච්ච සමුප්පාදිය අනුව යන්නේ කියන එක තේරෙනවා. මෙතන ග්‍රහණය කරන්න දෙයක් නැහැ. පඩි පෙළක් නගින්න වගේ. අන්න ඒකයි ඒ tikai එතකොට ඒක ඒ සංඥාව සහ ඥානය පිළිබඳ කතාන්තරයේ තියෙන්නේ. ඒ දැන් හැම විකටම තියෙනවා ඒ සූත්‍රයේ. දැන් මේ පින්වත්න්ට දැනගන්න එකක් වෙනවා. පළවෙනි එක ගැන කිව්වේ විවේකජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා හෝති. විවේකජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥී හෝති. ඔය වචන දෙකම බුදුහාමුදුරේ දෙනවා. සංඥා සහ සංඥී කියන දෙක. ඒ කියන්නේ සංඥාව ඇති වුණ බව දැන ගැනීම තමයි සංඥී කියන්නේ. ඔන්න ඕකයි ඔය එතකොට ඥානෙ ඇති වෙන්නේ. ඥාන සංඥාව ඇති වුණ සංඥාව ඇති වුණ බව නොදැනීම නෙමෙයි. ඒක සම්පජඤ්ඤයේ තියෙන නිසා දැනගන්නවා. ඒකයි මෙතන කියන ඥානෙ. නමුත් මේක නොයෙකුත් විදියට අටුවාවේ එක එක විද්‍යාචාර්ය මත දක්වනවා. ඒ වගේ නෙකින් දුරට යන්න ඕනේ නෑ මේ හැටි. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් ඇහුවා. එතනින් ඉවර නෑ පොට්ටපාදගේ ප්‍රශ්න. ඊළඟට අහන ඊට වැඩිය බැරෑරුම් ප්‍රශ්න. ස්වාමිනි මේ සංඥාව පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද නියම தත්ත්වය. ඔක ඔය ගැටළු ප්‍රශ්නයක් ඔය නීතිඥයෝ අහනවා වගේ. ඒ කියන්නේ සංඥා පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද? කොහෙවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන. අර පුරුදු මොකද ඒ ස්ථාන සක්කාය දිට්ඨිය තියෙනුනේ. මේ බුත් ආත්මයක් ගැන කියුනේ නැහනේ. ඉතින් ඒකයි මේ බුදුරජාණන් ඉදිරිපත් කරන ප්‍රශ්නේ. ඉබඳු ප්‍රශ්න හරි උබතෝ කෝටික වගේ ඒ ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න ගියොත් අමාරුවේ වැටෙනවා. ටිකකට හිතන්න පොඩි නිදර්ශනයක් කලින්ත් අපි කියාපු එකක්. කිසිදාක මත්පැන් නොබිව්ව පියදුරෙක් උසාවියේදී මේ නීතිඥයට ඕනකම තියෙනවා. මෙයා මත්පැන් බිව්ව කෙනෙක් හැටියට. කෙටියෙන් උත්තර දෙන්න ඔව් හෝ නැහැ හෝ කියන්න කියලා මිනිහගෙන් අහනවා. යොෂ්මතා දැන් මත්පැන් තාමත් මත්පැන් බොනවද? එහෙම නැත්නම් මත්පැන් බිම නවත්තලා. ඔකට ඔව් කිව්වත් නැහැ කිව්වත් අමාරු වෙනවා. අන්නේ වගේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් හමු වෙති වේ. එතකොට බුදුරජාණන්සේ ප්‍රශ්නෙට අහුන්නේ නැහැ. ඒ වෙනුවට මොකක්ද කළේ? හරි පුදුම වැඩක් එතන දී බුදුරජාණන්සේ කළේ. කුමක්ද පොට්ටපාදු උඹ ආත්මය කියන්නේ? දැන් මේ ආත්මය කියන වචනේ කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දෙන්නේ නිර්වචනයක්. ඒ බුදුරජාණන්සේට ආත්ම සංකල්පයක් නැහැනේ. ඔය අරගද්දූප ආදී සූත්‍රවල බුදුරජාණන්සේ ප්‍රකාශ කරන ආත්මය කියන සංකල්පය කේවල පරිපූර්ණ බාලදම්ම තනි කර මෝඩ අදහසක් කියන මේ ලෝකයේ අල්බිලයින් කෙනෙක් බුදුරජාණන්සේට ආත්ම කතාවක් නෑ. මේ පොට්ටපාදයි ඒක අටුවාවේ ඊටත් වඩා බරපතල මේ පොට්ටපාද පරිබ්‍රාජකට සමහර විට ගැරහීමක් වෙන උපමාවකුත් දෙනවා අටුව ආචාර්යින් වහන්සේලා. හරියට ඒක අපි කියන්නේ ඌරෙක් අරගෙන හොඳට සරසලා නාවලා සුවඳ අවිනොන් කළා නොකරාට පස්සේ ඌර ආල්මත් ගිහිල්ලා අසුචි ගොඩේ රඟින්නා වගේ පොට්ටපාද පරිබ්‍රාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංඥා මට්ටම් යන හැටි දක්වලා තියෙදිත් ආයි ගිහිල්ලා ආත්ම දෘෂ්ටියට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරකට උත්තර දුන්නේ මෙහෙම. ඉස්සෙල්ලා කිව්වා ඔබ මොකද්ද ඔබ ආත්මය හැටියට සැලකන්නේ? ඔන්න එතකොට පොට්ටපාදට උත්තර දෙන්න වෙනවා. ඔබට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියෙනවා සමහර ඒවාට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවාට අර විදිහට ප්‍රශ්න අහලා පිරිසුදු කරගන්න ප්‍රශ්න. මොකද්ද කියන්නේ කියන ඒ විදිහ එකක් මේ. එතකොට මොකද්ද ආත්මය කියන්නේ? ඔන්න පොට්ටපාද ඒකට නිර්වචනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික රූපී චතර මහා භූතයන්ගෙන් සමන්විත රළු ආහාර අනුභව කරන එකක් කියලා. කොටින්ම කියොත් මේ ශාරීරිය සාමාන්‍ය තත්ත්වයයි. ඒක පොට්ටපාද එතෙන්දී ආත්ම හැදියක් ගන්න. එකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොට්ටපාද ඒක නම් ඔබේ ආත්මය. ඒ ඔබ කියන ආත්මය වෙන එකක්, මං කියන මේ සංඥාව වෙන එකක්. මොකද හේතුව? ඔන්න දක්වනවා මං කියන මේ කියන සංඥාවේ තියෙන මේක මේ විදිහ ධර්මතාවක්. ඒකා සංඥා ඒ ඕක කතාව කෙසේ වෙතත් තත්ත්වය මේකයි. ඇතැම් සංඥාවෝ උපදි, ඇතැම් සංඥාවෝ නිරුද්ධ වෙයි. එහෙම නැහැ නැත්නම් මෙන්න මෙහෙම කියනවා. අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ, අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ, අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා, වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ චන මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ඥාණයටපත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවි ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. චිචනය තුලින් වෙනස් වෙනනේ. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ, අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවා කියන්න තියෙන්නේ. එක සංඥා මට්ටමක් ඇති වෙනව වෙන සංඥා මට්ටමක් නැති වෙලා යනවා. ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නැහැ කියන එක. ඔන්න එතකොට පොට්ටපාද කියනවා නෑ නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංගපසංග ඇති ඉන්ද්‍රිය ඇති ඒ කියන්නේ අර රූප ධාන තත්ත්වය මේ හඟවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පය. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොටත් බුදුරජාණන්සේ කියන එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මං කියන සංඥා වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා ඒ ආත්මය අරූපී සංඥාමය. අරූප සංඥාව ඇති අරූප தත්වය. ඒත් බුදුරජාණන්සේ එකක් කියනවා ඒ කියනවනේ ඒකත් නෙවෙයි මේ මෙතෙන්ති තියෙන සංඥා ප්‍රශ්නයක් කියලා. කිව්වට පස්සේ වුණා ඊළාට පොට්ටපාදිර කරගෙන යාගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න බැරිද මේ සංඥාව ආත්මයද සංඥාව වෙන එකක් ආත්මය එකක්ද කියලා. පුජාස කියනවා පොට්ටපාද ඔබට ඒක තේරුම් ගන්න බෑ මොකද ඔබ අන්‍ය දෘෂ්ටියක් අරගෙන අන්‍ය ආචාර්යරුන් යටතේ ඉන්න ඒ කෙනෙකුට මේ ධර්මයක තේරුම් ගන්න බෑ. ඔන්න එතකොට පොට්ටපාද අහන භාග්‍යතුන්වත් මට ඒ ටික තේරුම් ගන්න බැරි නම් මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න කියලා ඔන්න ඊළාට ඉදිරිපත් කරනවා. අර නිතර මේ පොත් කියවන පින්නතුන්ට අහුවෙන ඇති බුදුරජාන් වහන්සේට හැම බොහෝ දෙනා ඉදිරිපත් කරපු අව්‍යාකට ප්‍රශ්න කියලා පැත්තක තිබූ ප්‍රශ්න 10යි. අපි මේවා ගැන කලින් දේශනාවල කියලා තියෙනවා. ඇයි බුදුරජාන්සේ මේ පැත්තකින් තිබි කියලා. කෙසේ නමුත් ඔන්න පොට්ටපාද ඊළඟට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන මොනවද? කෙටියෙන් සලකගන්න. ලෝකයේ සදාකාලිකද? මේ පමණක් සත්‍යයි අනිත් සියල්ල බොරුයි. ලෝකයේ එහෙම නැත්නම් ලෝකයේ සදාකාලික නොවේද? ඊළඟ ඒ දෙක එතන උපතෝ කෝටික ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට තියෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවද? ලෝකයේ කෙලවරක් නැද්ද? ආයිත් උපතෝ කෝටික جوړුවක්. ඊළඟට තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවයයි ශරීරයයි එකයි. එහෙම නැත්නම් ජීවේ වෙන එකක් නෑ. තං ජීවං තං ජීවේ ශරීරේ එකක්. එහෙම නැත්නම් ජීවේ කියලා කියන්නේ ආත්මය. ආත්මය අනිකක් ශරීරය අනිකක්. ඒකත් ඒ උපතෝ වල. ඊළඟට තියෙනවා චතුෂ්කෝටික කියලා කියන සතර කොන. තථාගත තෙම මරණින්මතු වෙයි මරණින්මතු නොවේයි මරණින්මතු වෙයි සහ නොවේයි මරණින්මතු වෙයි නොවේයි නොවේයි නොවේයි. එතකොට මේ දෙකොන් සතරකොන් ප්‍රශ්නවල එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොම් කරන්න බැරි වුණා. එකකින්වත් කොම් කරන්න බැරි වුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම පැත්තකින් තිව්වා. හැම තැනම මේ ප්‍රශ්නේ නගන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඒක අව්‍යාකට කියලා. මම ඒවට පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්නේ ඉවත් කරේ. අන්න ඒවයි පදනම වැරදි නිසා. ඒවයි පදනම වැරදි නිසා. එතකොට ඉතින් ඔන්න පොට්ටපාද. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පොට්ටපාද. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ මුකුත් ඒකාන්ත ඒකාන්ත වශයෙන් උත් යමක් දේශනා කළ තියෙනවා. ඔව් මම දේශනා කරලා තිනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ඒකාන්ත දේශනාවයි. අරවා මම පැත්තකින් තියුවේ ප්‍රශ්න. ඊළඟට පොට්ටපාද කියනවා ඉවර කරන්නේ පළමිනි වර සාකච්ඡා මේ විදිහට. ඒව මේ තම භගවාගේ මේ තම සුගත කියලා. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා. දැන් බින් භාග්‍යතුන් වහන්සේ වැඩියට කමක් නැහැ කියලා යම් කිසි සංඥාවක් දුනා. බුදුරජාන් වහන්සේ තම පින්ඩපති වැඩියෙත් නැහැ. පුණ්‍යාස ආසනින් නැගිටලා පිටත් වෙදී. ගියා විතරයි අර පොට්ටපාදගේ පිරිස පරිබ්‍රාජක පිරිස පොට්ටපාද වට කරගෙන එතන කියවෙන හැටියට වචනය නැමැති උල් වලින් අනින පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. අය භවත් ගෞතමී සමන ගෞතමී කියන එකට ඒව මේ තන් සුගත ඒව මේ තන් භගවා කියනවායි අපිට නම් පේන්නේ නැහැ. එකකටවත් කෙලින් පිළිතුරක් දුන්නේ නැති ඔන්න පොට්ටපාදට කරහා කරහම් පොට්ටපාද මෙහෙම කියනවා මටත් පේන්නේ නැහැ ඒ ඒකාන්ත පිළිතුරු දුන්න බවක් ඒ අව්‍යාකට ප්‍රශ්න වලට. නමුත් සමන ගෞතමී ශ්‍රමණ භවත් ගෞතමීන් සත්‍ය වූ ප්‍රතිකදාවක් දේශනා කරන ධර්ම නියාමතාවක් මතුකොල්ල දෙනවා. ඒක නිසා කෙසේද මා වැනි නුවණැත්තෙක් ඒබඳු ඒවා කියනකොට මම ඒවා අනුමෝදන් නොවි ඉන්නේ කොහොමද? ඔන්න එතකොට ඒ අපි මේක ජවනිකාවක් කියන්නත් නැරගයි. ඒ සාකච්ඡාවරේ එතන ඉවරයි. ඔන්න එතන ඉඳලා යන තවත් එකක් සිද්ධ වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන ඊළඟට මෙහෙමයි. දින දෙක තුනකට පස්සේ චිත්ත හතිසාරි පුත්ත හතිසාරි පුත්ත කියන්නේ ඇද්ගොබකෝගේ පුතේ. චිත්ත හතිසාරි පුත්ත සහ පොට්ටපාද පරිබ්‍රාජක කියලා දෙන්නම බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. ඇවිල්ලා පළමුවෙන්ම පොට්ටපාද පරිබ්‍රාජක කිව්වේ භාග්‍යතුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩි හැටි මේ වගේ මේ පිරිස එකතු වෙලා මට හොඳටම අනින්න පටන් ගත්තා කියලා. එවුවාම ඒ කතන්තරේ කියවම බුදුරජාණන් වහන්සේ කියනවා පොට්ටපාද ඒ ඔක්කොම අන්ධයි අචක්කුකයි අන්ධයෝ ඒගොල්ලන්ට ඇස් නැහැ ඔබට විතරයි ඇස් තියෙන්නේ කියලා පොට්ටපාදට කියලා මොන නාට ප්‍රකාශ කරනවා. මා විසින් ඒකාංශිකවත් ධර්ම දේශනා කළා කියලා කියනවා අනේකාංශිකවත් ධර්ම දේශනා කළා කියලා කියනවා අර කාරණේ නැවත තහවුරු කළා. උන්නේ අවස්ථාවේ බුදුරජාණන්සේ අමුතු කාරණයක් ඉදිරිපත් කරනවා. ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීමක් වගේ බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්නවා මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඉදිරිපත් කරන මෙහෙම වාදයක් නඟන. මොකද්ද? ඒකාන්ත සුඛී අත්තා ඒකාන්ත සුඛී අරෝගෝ අත්ත පරමරණ. ඒ කියන්නේ මරණින් මතු මේ ආත්මය මරණින් මතු ඒ ආත්මය නිරෝගී ඒකාන්ත සුඛ තත්වයකට පත් වෙනවායි කියලා ඔහොම කියන සමනක් බ්‍රාහ්මණින් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පොට්ටපාද මම ඒ අය ළඟට යනවා ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගෙන්. දැන් ඔයගොල්ලෝ කියන ඔය ඒකාන්ත ඔයගොල්ලෝ කියනවා මරණින් මතු ඒකාන්ත සුඛ ඇති ආත්ම තත්වයකට යනවා කියලා. ඔයගොල්ලන්ගේ ඒ යම් ඥාන දර්ශනයක් තියෙනවද එහෙම එකක් තියෙන බවට? එතකොට ඒගොල්ලෝ නැතේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කට්ටිය එක දවසක් එක රැයක් අඩ දවසක් අඩ රැයක් ඒකාන්ත සුඛයක් වින්දනය කරනවද? නැත කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලෝ දන්නවද ඒකාන්ත සුඛ ලෝකයකට යන ප්‍රතිපදාව? දන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලන්ට අහන්න ලැබිලා තියෙනවද ඒකාන්ත සුඛ ලෝකයේ උපන්න දේවතාවුන් කියනවා මෙන්න මෙහෙම අපිත් මෙතෙන්ට ආවා ඔන්න එතෙන්ට එන්න කියලා එහෙම කියනවා? ඒත් නැහැ. එතකොට බුදුරජාණන්සේ එහෙනම් පොට්ටපාද දැන් එතෙන්දී අර අර පරණ කතාව කියලා පොට්ටපාදකින් අහන්නේ. පොට්ටපාදේ මඳුවේ කතාව එහෙමනම් හේතු යුක්ති නැති උදාහරණ නැති පදනම් නැති කතාවක් නේද කියන එකට අමුතු වචනයක් එතන ඉදිරිපත් කළා තිනෝ අප්පාටි හීරික කියලා. අප්පාටි හීරික කියලා කියන්නේ පින්වතුනි ගෙනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එකයි. පදනම් නැති මතයක්. එතකොට පොට්ටපාදත් එකඟ වෙන ඉසේ ඒකාන්තින්ම ස්වාමීන් වහන්සේ ඒක අප්පාටි හීරිකයි. ඔන්න ඊළඟට අප්පාටි හීර කියන වචනය තීරුම් කරන්න බුදුරජාණන්සේ අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්වතුන්ට අමතක වෙන්නේ නැහැ එළියේ. මොකද්ද මෙන්න පළමෙනි උපමාව බුදුරජාණන්සේ කියනවා. නම් කිසි පුරුෂයෙක් කියනවා මම මේ ජනපදයේ ජනපද කල්යාණීට කැමති මම බොහොම ඇලුම් කරනවා කියලා කියනවා. කිව්වහම ඔනේ අනිත් අය අහනවා දැන් ඔබ දන්නවද මේ ජනපද කල්යාණී ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදී කුලයක නම් කුලයකද කුලබෝත්‍රයක දන්නේ නැහැ. නම ඒවා මොකද දන්නේ නැහැ. උහද මිටිද කළුද තලිරද ඒකක් දන්නේ නැහැ. කොහේ ඉන්නවද කියලා ඒත් දන්නේ නැහැ. එහෙනම් ඔය නොදන්නා නොදකින ජනපද කල්යාණීකට නේද ඔය ඇලුම් කරන්නේ? අන්න එතකොට ඒක තමයි අප්පාටි හිරික කියලා කියන්නේ කිසිම තමාට ගෙන හැර දක්වන්න බැරි විදිය දෙයක්. තව උපමා බුදුරජාණන් වහන්සේ දාන. යම් කිසි පුරුෂයෙක් සතර මහා සංධියක ඉනිමගක් බඳි. ඉනිමගක් හදනවා ප්‍රාසාදයකට නගින්. මිනිස්සු ඇවිල්ලා අහනවා දැන් ඔය ඉනිමග හදන්නේ යම් කිසි ප්‍රාසාදයකට නගින්නේ. ඒ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ? නගිනහිරද පටහිරද දකුණේද උතුරේද දකුණේද? දන්නේ නැහැ. ඒක උසද මිටිද ඒකත් දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නොදන්නා ප්‍රාසාදයකට ඉනිමග බඳි. අනේ දිනුත් පෙන්වන්න කරන්නේ අර පදනම් නැති කතාවක් කියන එක. ඉතින් ওই ටික ප්‍රකාශ කරාම කරලා ඊළඟට ඒ මේක ප්‍රකාශ කරාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න ශාසනයේ අර රූපාරූප ධාන ධ්‍යා ශාසනයේ රූපාරූප ධාන පිළිබඳ සංකල්පය මේ විදිහට ඉදිරිපත් කරනවා. පොට්ටපාද මම කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. අමුතු වචනයක් ඉදිරිපත් කරනවා. ආත්ම කතාවනේ දැන් තියෙන ආත්ම ප්‍රතිලාභ. අමුතුම වචනයක් එතන තියෙනවා. පොට්ටපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. මොනවද තුන? ඕලාරිකෝ රූපී අර කියාපු ඒවාම තමයි. නමුත් ඒවා ඉදිරිපත් කරන්නේ ආත්ම ප්‍රතිලාභ හැටියට. ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයේ මනෝමය ආත්මය කියලා කියන්නේ රූප tattve. ඊළඟට අරූපී අරූපෝ ආත්මය. ඒකට බුදුරජාණන්සේ කියනවා ආත්ම බහ ආත්ම ප්‍රතිලාභ තුනක්. මේ ප්‍රතිලාභ කියන වචනේ ගැන හිතලා බලන්න. ප්‍රතිලාභ කියන එක මේ සමාජයේ තියෙන එකක් නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම් කිසි දෙයක් කරාට පස්සේනේ. මෙතන මොකද්ද කරන්නේ? ශික්ෂා. එතකොට මේක ශික්ෂණය තුලින් ඇති වෙන දෙයක් කියන එක හඟවන්නයි බුදුරජාණන් වහන්සේ අත්ත ප්‍රතිලාභ කියන වචනේ මෙතෙන් තියදී. පොට්ටපාදල අනිත් කට්ටිය යදු අත්තා කියන වචනේ වෙනුවට මේ ධ්‍යාන තත්ත්ව විස්තර කිරීමේදී බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ අත්ත ප්‍රතිලාභ. මොකද ශික්ෂාවලින් ඇති කරන්නේ. ඔන්න එනට ඒ නහඳුන්වනවා එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර විදිහටමයි බුදුරජාණන් පෙන්නුම් කරන්නේ. කලින් කිව්වනේ ඒ සතර මහා භූතයෙන්ගින් හටගත් මේ රූපී ඒ ආත්ම ප්‍රතිලාභයේ එකක්. ඊළඟට අනිත් එක මනෝමය ඉන්ද්‍රියන් සහිත ඒ ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරූපී සංඥාමය ආත්ම ප්‍රතිලාභය. නමුත් ඒක කියලා එතනින් නැවතුනේ නෑ බුදුරජාණන් ප්‍රකාශ කරනවා. මම ඒ මනෝ මේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ ප්‍රහාණය කිරීම තුළින් කෙලෙස් ධර්ම ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රඥාව එතනම ලබා ගන්නවා. අන්න දැන් මතක් කරගන්න මම අර සංඥාග්ගය ගැන කියාපු කතා. ඒ ප්‍රථම ඥානිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් රූප ඥානවලිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් ඒ අරූපී ඒ தත්වෙන් උනත් ඒ විදර්ශනාව යෙදුවනම් ඒ යන්න පුළුවන් නිමරට. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභයේ ප්‍රහාණය මන් දක්වනවා. ඒ කියන්නේ රූප ධාන තුලින් ඊළඟට අරූප ධාන ඒවයි ප්‍රහාණය මම පෙන්වන්න කරනවා. ඒ තුලින් ප්‍රඥා පාරිශුද්ධිය මතු කර ගන්න පුළුවන් කියලා. එහම ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට එන්නේ චිත්ත හතිසාරි පුත්තගේ ප්‍රශ්න වාරය. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරු හරියක් එන්නේ. චිත්ත හතිසාරි පුත්ත අහනවා ස්වාමීනි යම් අවස්ථාවක ඔය කියන ඕලාරික ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඊ අවස්ථාවේ මනෝමය ආත්ම ප්‍රතිලාභය අසත්‍යද? ඒකට යදන මෝග කියලා හිස්. ඒක නැත්. අරූප ආත්ම ප්‍රතිලාභය ඒ වෙලාවේ හිස්ද? ඒ වෙලාවේ නැත්ද? ඒ වගේම අනිත් එකටත් අහනවා. දැන් යම් වෙලාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික ආත්ම ප්‍රතිලාභය නැත්ද? අරූප ආත්ම ප්‍රතිලාභය නැත්ද? ඊළඟට අරූප ගැනත් කියනවා. යම් වෙලාවක අරූප ආත්ම භාවයේ ප්‍රතිලාභය තිබෙනකොට ඒ වෙලාවේ අර අනිත් දෙක නැත්ද? ඔන්න එතකොට ඔන්න ගැඹුරු පැත්තකට ඔය යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය තිබේද ඒ අවස්ථාවේ එක මනෝමය ප්‍රතිලාභය කියලා අන්න අමුතු වචනයක් කියන හොඳට මතක තියාගන්න. සංඛං ගච්ඡති. සංඛා කියලා කියන්නේ පින්වත්නි සංඛං ගච්ඡති කියන්නේ ගිනීමට යයි කියන එක. සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචන වලට යොදන පදයක්. සංඛං ගච්ඡති කියලා කියන්නේ හඳුන්වනු ලැබේ කියනු ලැබේ කියන එක. එතකොට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක ඕලාරික ගොරෝසු ආත්ම භාවය තියෙනවනම් ඒ වෙලාවේ ඒකට මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා හැටියට ගිනීමට නොයෙයි. ඒකට ඒ විවහාරය යොදන්නේ නැහැ. අරූපාත්ම ප්‍රතිලාභය කියලාත් යොදන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය වගේනත් කියනවා. යම් අවස්ථාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ වෙලාවේ ඒක ගණන් ගන්න ලබන්නේ නැහැ. ඕලාරික ආත්ම ප්‍රාචනනවත් අරූප හැටියට. අනිත්‍ය ගැනත් හිතාගන්න අරූපාත්ම භාවය තියෙනකොට අනිත් දෙක නැහැ. ඔය ගැඹුරු කාරණයක් ඔතන තියෙන්නේ කාලාත්‍රියේ පටලවා ගැනීම පිළිබඳ කාරණියයි මේ බුදුහන් රජාණන් වහන්සේ චිත්ත ගෘහපති චිත්තහත්සාර පුත්‍රයාට තේරුම් කරන්න යන්නේ. ඒක කවදුරටත් තේරුම් කරන්න බුදුහන් වහන්සේ ඕන්නේ ඊළඟට ප්‍රතිප්‍රශ්න නගනෝ චිත්තහත්සාර පුත්‍රගෙන්. දැන් චිත්ත නම් කෙනෙක් ඔබගෙන් අහුවොත් ඔබ අතීතයේ හිටියද? නොහිටියා නොවේ නේද? අනාගතයේ ඔබ ඉන්නවා නේද? ඔබ ඉන්නවා නොඉන්නවා නොවේද? වර්තමානයේ ඔබ සිටිනවනේ සිටිනවා නොසිටිනවා නොවේද? ඔන්න එතකොට මෙතෙන්දී අමාරුයි මේ ව්‍යාකරණය සිංහල ව්‍යාකරණයේ තියෙන හැටියට මම ඒක නිසා පොතේ එන භාෂාවෙන් කියන්න වෙනවා ඒ සිංහල එතන ගෙනකොට. එතකොට මම ඔන්න චිත්ත හත්තිසාරි පුත්තු කියනවා එහෙම අහුවත් භාග්‍යතුන් වහන්සේ මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතීතෙහි වූයෙම් යන්නේ හිටිය මම වුණා. මම අතීතෙහි වූයෙම් නොවූයෙම් නොවෙමු. මම අනාගතෙහි වන්නෙමි නොවන්නෙම් නොවෙමි. මම වර්තමානයේ වෙමි නොවෙම් නොවෙමි. තේරුම් ගන්න පුළුවන්ද මේ පින්නතුන්ට? මේ කාලාත්‍රයේ පටලවාගත්තු එක ඒක පෙන්වන්නේ මේ බුදුරජාණන්සේ ප්‍රතිප්‍රශ්නය නැගුවේ. එතකොට මේ චිත්තකෙම කියවෙනවා ඉබේටම. කවුරුවත් ඇහුවොත් අතීතයේ විතරද හිටියේ කියලා අතීතයේ ඒක අතීතයේ මම වූයෙම් නොවියෙම් නොවෙමි. අනාගතේ වන්නේමි නොවන්නේමි නොවෙමි. වර්තමානයේ වෙමි. ඔන්න එතකොට බුදුරජාණන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අර මේ ඔක්කොම එසේම ඔන්න ඒක තහවුරු කරන බුදුරජාණන්සේ ඒ යම් වෙලාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද ඒ වෙලාවේ ඒකට මනෝමය ප්‍රතිලාභය කියලා සංඛ්‍යාවට ගණන්නේ නැහැ. ගිනීමට යන්නේ නැහැ. අරූපාදී ප්‍රතිලා ආත්ම භාවය කියලා ගිනීමට යන්නේ නැහැ. මේ වර්තමානයේ දැන් ලෝකයා තුල තියෙන මුලාව ආත්ම දෘෂ්ටියට හේතු උනේ කාලාත්‍රයේ පටලවා ගැනීමයි. අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා හිතා ගැනීමයි. ඒ දෘෂ්ටියයි මේ බුදුරජාණන්සේ බින්දින්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළාම ඊළඟට ඒක ඔන්න ඊළඟට දෙනවා මහා පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරන්න. ඒකනම් මේ පින්නතුන්ට ඉතාමත්ම උපකාර වෙයි මේ කියාපු ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්ත හත්තිසාරි පුත්‍රයාට මේ කාරණය එතු ගන්වන්න. යම්සේ චිත්ත ඔන්න උපමාව දෙනවා. එළදෙනගෙන් කිරිත් කිරි වලින් දීකිරිත් දීකිරි වලින් වෙඬරුත් වෙඬර වලින් ගිතෙලුත් ගිතෙලුන් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩයත් ලැබේද? යම් වෙලාවක ගිරි තිබේද ඒ වෙලාවට ඒක දීකිරි කියලා සංඛ්‍යාවට යන්නේ නැ ගිනීම තියෙන්නේ නැ ඒකට ගීගිරි කියලා කියන්නේ නැ ගිතෙල් කියලා වෙඬරු කියලා කියන්නේ ගිතෙල් කියලා කියන්නේ කිරි වලට කිරි කියලාමයි කියන්නේ කීනම් තේව සංකංගයට ඒක කිරි කියලාමයි කියන්නේ ඒ විදිහටම ඒක දීකිරි බවට පත් වුණාම යම් කිසි ක්‍රියාසන්තතියක් තුලින් ඒකට දීකිරි කියනවා මිසක් ඒක තුල කිරි තියෙනවයි කියලාවත් ඒක ඇතුලේ අනාගතයට එන්න තියෙන ගිතෙල් තියෙනවා කියලාවත් හිතන්නේ නැ මේක දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්න මේ ඒක මේ තව තාම නෑ මේ සාකච්ඡාව යන නමුත් අතීතයේ කතාවක් කියන එක බටහිර සාහිත්‍යයේ එක්තරා ලෝභ මිනිසියෙකුට හිටියලු රත්තරන් බිත්තර දාන තාරාජක්. එතකොට දවසට එක බැගිනේ දාන්න මේ ලෝභ මිනිසයාට හිතුණා හෙට දාන අනිද්දාට දාන බිත්තරත් ගන්න කියලා අර සතාගේ බඩ පැළුවා. අන්න ඒ වගේ දෙයක් අනාගතයක් තියෙනවා කියලා හිතින්න අතීතයක් තියෙනවා කියලා. ඒකට බුදුරජාණන් මේව ව්‍යවහාර පමණයි. ඉතින් ඒ වගේම මේ දදි කියන එක අර කිරි අනාගතයේදී අර තත්ත්වයට පත් වුණ පණිට ඒක තුල ගිතෙල් කියලා හිතා ගැනීම වරදි. ඒක කිව්වා එහෙම ප්‍රකාශ කළ ඕන බුදුරජාණන්සේ හකුළු වල දක්වන මහා පුදුම පාඨයකින්. මේ ඔක්කොම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යහයි තථාගතෝ වෝහරති අපරාමස මහා පුදුම පාඨය. මේ චිත්ත මේ ඔක්කොම ලෝක ව්‍යවහාර ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති මේ ඔක්කොම මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා විතරයි ව්‍යවහාර කරනවා පමණයි. මේවා ග්‍රහණය කරන්නේ අපරණමස. දැන් ඒවා ග්‍රහණය කිරීම තුලින් තමයි අර අවුල හදාගත්තේ. තමන්ම මේ වචන අඳාගත්තා. එක අවස්ථාවක අපි මේකට කිරි කියමු, එක අවස්ථාවක තව දේවල්වලට දී කිරි කියමු, වෙඬරු කියමු. එහෙම හදාගෙන ඉවරලා ඕක තුල දී කිරි වලින් වෙඬරු ආවද, වෙඬරු වලින් දී කිරි ආවද, උතනම තමයි ಭಾರತೀಯ දර්ශනේ හිරවිල තුනේ. ඕක ගැඹුරින් ආත්ම දර්ශනේ ගැන කියනවනම් ඒකත් ඔය තෛත්‍රිය ආදී උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ පංචකෝෂ කියලා මතයක්. ඒ කියන්නේ මේ ආත්ම තත්ව පහක් එතන දක්වනවා. එකක් තුල එකක්. අන්න මේ ප්‍රාණමය එකක් ඇතුල එකක් හරියට ඇදලා ගන්නවා වගේ කොපු තිනාගි. අන්නේ ඉදී කොපු සංකල්පයකට යනවා. ආත්ම සංකල්ප ආත්ම අර කියාපු කාලත්‍රයේ පටලවා ගත්තු. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඩේන් මේවා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති පමණයි. මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා, ව්‍යවහාර කරනවා. නමුත් ග්‍රහණය කරන්නේ දැඩිව ගන්නෙ. ඒ දැඩිව ගැනීම තුලින් තමයි අර හේතුඵල ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුවයි ඵලයයි අතර හේතුව කලින් උපන්නද, හේතුව හේතුවල තුල ඵලය තියනවාද, ඔන්න ඔය පැටලවිල්ලයි ಭಾರತೀಯ දර්ශනේ මේක තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ ඔන්න වෙන ආශ්චර්ය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකමක් කෙටියෙන් මම සඳහන් කරන්නම් ඊට කලින්. කොයිතරම්ද කියතොත් මේ නූතන වාග්විද්‍යාඥයින් දෙදෙනෙක් ලියාපු ඉතාමත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උපුටා දක්වනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රයේ කිරි උපමා දක්වලා එයා පුදුම ප්‍රකාශ කරනවා. අවුරුදු 2500කට කලින් මේ විදිහේ දැන් වාග්විද්‍යාඥයින් අවදී වෙන සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් ප්‍රකාශ කරාට පස්සේ ඔන්න එතකොට ඉතින් පළමුවෙන්ම පොට්ටපාද ප්‍රකාශ කරන්නේ මේකයි. අතිවිශිෂ්ටයි ස්වාමී. අතිවිශිෂ්ටයි ස්වාමී. යම්සේ ස්වාමීනි යටි කුරුකුර කළ දෙයක් උඩුකර කරන්නේ නේද? වැසී තිබුණු දෙයක් විවෘත කරන්නේ නේද? මං මුලාවකට මාර්ගය දක්වන්නේ නේද? ඇසැත්තෝ රූප දකිත්වා යන්තු හිතෙල් පහනක් දැල්වන දෙසේම භාග්‍යතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් මේ ධර්ම දේශනා කළා. තම භාග්‍යතුන් වහන්සේ සරණ යන ධර්මයේ කියලා මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් හිටියට දරාගන්න කියලා පොට්ටපාද පරිබ්‍රාජික ප්‍රකාශ කළා. ඊටත් එහා ගිය චිත්ත අතිසාරිපුත්. ඊතර වගේම වාක්‍යයකින් ප්‍රසාදයේ පළ කළා චිත්ත අතිසාරිපුත් මේ ශාසනේ පැවිද්ද උපසම්පදාවේ ඉල්ලා හිටි. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා දීවදාලා උපසපන් වූ නොබෝ කලකින් චිත්ත අතිසාරිපුත් ස්වාමීන් වහන්සේ විවේකයට ගිහිල්ලා දැඩිව වීරිය වඩලා භාවනා කරලා අරහත්ත්වයට පත් වුණා. ඔන්න සූත්‍රයේ කියලා. ඉතින් දැන් මේකෙන් තව ඉතිරි සියන විනාඩි කීපය තුල තවත් ගැටළු විදිහේ දේවල් තියෙනවා නම් අපි මෙන්න මෙහෙම ටික ටික කියමු. දැන් මේ අර කියාපු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන ඒ වචන කීපය සඳහන් වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා සංයුත් සංගයේ නිරුත්තිපත සංයුත්තේ හැටියට. එතෙන්දී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රයේ පටලවා ගැනීම අවුල පිළිබඳව ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. තයෝ මේ භික්කවේ නිරුත්තිපත අධිවචනපත පඤ්ඤාතිපත මහණිනි මේ නි හිතාගන්න නිරුක්ති අධිවචන ප්‍රඥාප්ති කියලා කියන්නේ මේ දැන් ලෝකීය පාවිච්චි කරන භාෂාවට. එතකොට මහණිනි නිරුක්ති මාර්ගය අධිවචන මාර්ගය ප්‍රඥාප්ති මාර්ග තුනක් තියෙනවා. එකකට එකක් පටලවා නොගත යුතු වෙන මෙන්න ඒවා පෙන්වුම් කරන්නේ මෙහෙම. බුදුරජාණන්සේ ප්‍රකාශ කරන එතෙන්දී යම් රූපයක් අතීතද නිරුද්ධද වෙනස් වෙලා තියෙනවද ඒකට කියන්න ඕනේ අහෝසි කියලා. විය කියන එකට ඒකට කියන්නේ නෑ වන්නේ කියලා කියන්නේ වෙනවා කියලා කියන්නෙත් නෑ. එහෙම නැත්නම් තියෙනවා කියලා කියන්නේ ඒකට යොදන සංඛ්‍යාව ඒක අහෝසි කියලයි සංඛා සමඤ්ඤාපන්. ඒ වදිනම හිතාගන්න යම් රූපයක් අනාගත නම් ඒකට කියන්නේ භවිෂ්‍යති. පාලි වචනේ වන්නේ කියන වන්නේ කියන වන්නේ කියන මිසක් ඒක වුණයි කියලා කියන්නේත් නෑ තිබුණයි කියලා කියන්නේත් නෑ. ඒ විදිහම සලක ගන්න වර්තමානයේ යම් රූපයක් තියෙනවා නම් ඒකට ඒක අර කියාපු අනිත් කාල දෙකේ යොදන්නේ නෑ. ඒ විදිහටම පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේ සූත්‍රයේ කියලින් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ඒ කියලා මුද්‍රණය ඒක තහවුරු කරනවා. අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් යම් ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවනම් ඒ අය මේ කාලත්‍රේ පටලවා ගන්නේ නැහැ. අතීතයේ ගියා. ගිය දෙයට තියෙනවා කියලා කියන එක මුලාව. අනාගතය ආවේ නැහැ. අනාගතයේ ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අන්න එතෙන්ද බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ අර එක් එක් ආත්ම ප්‍රතිලාභයේ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් මට කියුන්නේ නැහැ. තස්මින් සමයේ. ඒ අවස්ථාවේ. අන්න එතන සුවිශේෂයි. අරූපාත්ම ප්‍රතිලාභය තියෙන වෙලාවේ ඒ තස්මින් සමයේ ඒ මොහොතේදී ඒ වෙලාවේදී එකට කියන්නේ අනිත්‍යව අනිත් නම් කියන්නේ. අනේ වගේ මෙතන එතකොට කාලත්‍රියේ පටලවා නොගති යුතු බවයි බුදුරහස පෙන්වු කරන්නේ. ඒ පටලවා ගැනීම තුලින් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වුණේ. ඒක වාසාවේ දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යයාගේ කෙලෙස්වල දෝෂ. අම්මගේ තාත්තගේ වැරද්ද. අම්මා කවුද? තණ්හා. තාත්තා අවිද්‍යාව. අවිද්‍යා නීවරණය තුලින් අර ඝන සංඥාව තුලින් ලෝකයාට මේ ලෝකයේ රාසි සංඥාව වහලා දෙයක් ඒක දෙයක් කරලා පෙන්වනවා. තණ්හාව තුලින් අරව අලවනවා. තණ්හා ලාටුන්. ඔන්න ඒක තුල ලෝකයා මේ ශාරීරිය පිළිබඳව තියෙන එක නීමකට සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ. සත්කාය මේ ශාරීරිය තියෙනවා කියලා හිතාගන්න. මේක තුල වෙන ක්‍රියාදාමයේ තාමශී කියන එක අමතක කරලා. ඒ වගේ තමයි අනිත් දේවල්. ඔන්න ඔතනයි ආත්ම දෘෂ්ටිය සංගීලා තියෙන්නේ. ඒක එලි කරන්න මේ පොට්ටපාසුතේ මහා පුදුම දේශනාව. මහා පුදුම දේශනාව. එතකොට ඒක තුලින් අන්නර ඒ පුට්ටපාදගේ සාකච්ඡා තුලින් පොට්ටපාද අහන්නේ චිත්ත සතිසාරි පුත්‍ය අහන්නේ ධර්මයේ නොදත්තනම් අභිත්තහන ප්‍රශ්න. එතකොට ඒක තුලම තමයි අර යෝගීනු තිර වෙලා හිටියේ. ඒ අය යම් තත්වයක් ලැබුවා. නමුත් ඒක গুপ্ত ගූඩකයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන දෙයක් කියලා හිතුවේ නෑ. ඒ වෙනුවට යම් කිසි ගූඩ දෙයක් මෙතන ආත්මයක් තියෙනව නොදන්න ආත්මයක්. එහෙම නැත්නම් දිවියෙක් ප්‍රඥෙක් මේකට ඇතුල් කරනවා මොකක් හරි සංඥාවකින්. උන් ඔය සංඥාවේ එහා සංඥාවෙන් මිදෙන්න බැරි වුණේ මොකද? අරක මේකයි හේතුව. සංස්කාර අඳුනගෙන හිටියේ නෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශේෂම දේ තමයි පටිච්චසමුප්පාදයේත් එක්කම යන අති විශේෂ වචනය සංස්කාරයි. දැන් මෙතන කිව්ව මේ අර සුවිශේෂ තීරණයේ ගත්තේ අර භික්ෂුන් වහන්සේ. නචේව චේතයයන් නාභි සංකරයයන්. මම මේ චේතනා සංස්කාර වලින් මිදෙන්න ඕන. චේතනා සංස්කාර වලයි ඒක තුලයි එළිලා හිටියේ. ඒකෝර මේකට තව ගෙඩි සාමාන්‍ය ගොඩේ උපමාවක් කියතොත් ඒක ඇත්ත වශයෙන්ම විසුද්ධි මාර්ගයේත් දාපු උපමාව. දැන් හිතන්න සැඩදිය වහරකින් එතර වෙන්න දොළපාරක් ගලනවා. පාලමක් නැහැ මොකද්ද කරන්නේ? මෙහා පැත්තේ තියෙන 10ක එල්ලෙන වැලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා එහා පැත්තේට උණ හැටියේ අතහරින්න ඕන. අතහරින්න නැත්නම් ආපෝ මෙහා පැත්තේට එනෝනේ. ඔන්න ඔක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පහුරක් කිව්වේ සමත විපස්සනා ආදී අර විදියට අල්ලගන්න වැලක් පමණයි. ඒකේ එල්ලිලා එහා පැත්තේ ගිය හැටි අතහරින්න. හැබැයි අතහරින්න බය. ඒකනේ නියසඤ්ඤා. ඊතරම් සීසෝ පැදමින් හිටියේ. සීසෝ පැදිල්ලක් තිබුණේ අතහරින්න බයයි. මොකද ආත්ම සංඥාව ඇතුළත තියෙන නිසා මම නැති වෙයි කියලා. නැති වෙන්න මමෙක් නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සික්ඛායක සංඥා ප්‍රඥප්තිය තුලින් පෙන්වනවා. පටිච්චසමුප්පාද ධර්මය තුලින් නුයාත්ම දෘෂ්ටිය බිඳින්. ඒකයි මේ සූත්‍රයේ මුල ඉඳලා අගටම තියෙන මහා පුදුම සූත්‍රයක්. ඉතින් යන මේ උපමාන එකක් මතක තියාගන්න. ඒක තුලින් කල්පනා කරගන්න මෙන්න මේ සක්කාය දිට්ඨිය කැඩීම කියලා කියන ගොය සද්දය ඇවිල්ලා වෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ අර විදර්ශනාව යෙදීම මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ඒක තුලින් නිම්ම අවස්ථාවක මේවායි නිස්සාරත්වෙ හෙලි වෙලා අතහැරෙනවා. නිස්සාරත්වෙ තියෙනවා. අන්නේ බඳු තත්ත්වයයි. එතකොට මේ ඒක තුලින් වාර නිරෝධිය ස්පර්ශ කරනවා කියලා කියන්නේ සංඥාවේ දෙත් නිරෝධයෙන් නැගිටින්නේ නිවනට අරහත්වයේ නිවනටයි නැගිටින්නේ. මොකද සංඥාවේ දෙත් නැගිටිනකොට ඒ භික්ෂුවට ඇති වෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ අවබෝධයයි. ඒක තියන්නේ නිවන. කොට සංඥාවිත නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන යම් කෙනෙක් නැගිටින්නේ නිවනටයි. මොකද ප්‍රඥාවයි කියලා වර. ප්‍රඥාව තුලින් තමන් දැන්නේ සීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණියං ආදී හැම එකක් කියවෙන්නේ අවබෝධ කරගන්නවා. මෙතන කිසිවක් නැහැ. ඉතින් මේ ටික ඇති මේ පින්නතුන්ට තව ඉදිරි දේශනාවල මේවයි අතුරු දේවල් අපින් කියවෙන්න ඉඩ තියෙනවා පණ තිබුණොත්. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න අද වෙනි වටිනා දේශ අසල පොයේ දවසක අපි ආර චතුරාර්ය සත්‍යයට පදිනම වන පටිච්චසමුප්පාදයේ ඒ අල්ලලයි මේ පින්නතුන්ට යමක් කිව්වේ මේ පැයක් ඇතුළත. මේක මේ තමන්ගේ භාවනාවට ගත හැකි යමක් තිබෙනවා නම් උපකාර සමති තමන්ගේ විදර්ශනාවට ඒ අරගෙන තමන් මේ අති භයානක සංසාර දුකින් මිදීමට මේ බණ භාවනා ඒ දියුණු පවුණු කරගෙන ඒ උතුම් තත්ත්ව සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදින් තුමා මාමහන් සාක්ෂාත් කරගෙන මේ දේශනාවට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිශේෂිත අගණිතා දක්වාම් තාක්ෂත්තු කෙනෙක් ඉන්නවනම් එම ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට යනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින තුමා මාමහන් වෙනි සැනසෙත් ප්‍රාර්ථනා මේ ගාථා කියන එක්තාවතා චන්හි සම්පතන්ති සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගමන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගමහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං ආකාශට්ඨා බුම්මට්ඨා දේවා දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා සෝකප්පත්තා දුක්ඛපත්තා නිදුක්ඛා හිමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපති මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.